Second the motion, Honorable Ade Krishnanathan.
How many minutes, sir?
9 minutes.
Thank you. Deputy Speaker அவர்களே, இன்றைய தினம் மாண்புமிகு ராஜ வரோதயம் சம்பந்தன் ஐயா அவர்களுடைய தமிழ் தேசிய கூட்டமைப்பின் சார்பாக உத்தியோகப்பிரண்டையிலே வழிமொழிந்து உரையாற்றுவதிலே நான் மகிழ்ச்சி அடைகின்றேன். அரசியல் தீர்வு சம்பந்தமாக தமிழ் தேசிய கூட்டமைப்பு எந்த நிலைப்பாட்டிலே இருக்கிறது என்பதை இங்கு அவருடைய உரையிலே மிக துல்லியமாக எடுத்து கூறினாலும் இந்த அரசியல் தீர்வு திட்டம் வருமா வராதா என்ற ஒரு நிலை இப்பொழுது இந்த சபையிலே காணப்படுகிறது. எங்களுடைய இந்த ஆளும் கட்சியை பார்க்கின்ற போது ஒரே ஒருவர் தான் இப்பொழுது இருக்கிறார், அதுவும் தமிழ் பேசும் மகன். எதிர்கட்சியை பார்க்கின்ற போது ஓரளவிற்கு எதிர்கட்சி அங்கத்தவர்கள் இங்கு இருந்து கொண்டிருக்கிறார்கள். இதிலிருந்து எந்த அளவிற்கு எங்களுடைய ஆதங்கம், எங்களுடைய மக்களுடைய அந்த உரிமை சம்பந்தமான விடயத்திலே அக்கறை இருக்கிறது என்பதை இங்கு காணக்கூடியதாக இருக்கிறது. மேலே நாங்கள் வெட்கப்படுகிறோம் இந்த நிலையை பார்த்து. முதல்ல நான் அந்த வரலாறு ரீதியாக பேசலாம் என்று எண்ணினேன், ஆனால் நேரம் போதாத காரணத்தால் நாம் வன்முறை மீது காதல் கொண்ட மனநோயாளிகள் அல்ல. வெளிக்கடை சிறையிலே எங்களுடைய தமிழ விடுதலை இயக்கத்தினுடைய ஸ்தாபகர் தங்குத்துறை அவர்கள் ஆற்றிய உரை, என் கண்களை கண் இல்லாத இளைஞனுக்கு கொடுங்கள், மலரப்போகும் தமிழீழத்தை நான் காணுவேன். இதுவும் எங்களுடைய தளபதி குட்டுமணி அவர்கள் ஆற்றிய உரை நீதிமன்றத்தில். இந்த ஜூலை படுகொலையிலே 52 பேரும் எங்களுடைய பொதுமக்களும் படுகொலை செய்யப்பட்டார்கள். அன்றைய அந்த நாள் 36 வருடங்களை தாண்டி இன்றைக்கும் அது நினைவு கூறுகின்ற ஒரு துப்பாக்கிய கரி நாளாக இருந்து கொண்டிருக்கிறது என்பதை இங்கு நான் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். இந்த நிலையிலே இதுக்கு சம்பந்தப்பட்டவர்களை விசாரிப்பதற்கான அல்லது இந்த அரசாங்கம் இதற்கான உடனடி நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும் என்று சந்தர்ப்பத்திலே கேட்டுக்கொண்டு அவர்களுக்கான தமிழ் விடுதலை இயக்கத்தின் தலைவர் என்ற ரீதியிலே தமிழ் தேசிய கூட்டமைப்பின் சார்பாக எங்களுடைய அனுதாப அஞ்சலியை நான் இங்கு தெரிவித்துக் கொள்கிறேன். அது மட்டுமல்ல, காணாமலாக்கப்பட்ட இளைஞரை தேடுகின்ற வேளையிலே அந்த காணாமல் ஆக்கப்பட்டு கண் முன்னாலே ஒப்படைக்கப்பட்ட தனது மகனை தேடிக்கொண்டிருக்கின்ற தாயவர்கள் காலமாக இருக்கிறார். இரணப்பாளைய சொந்தமாக கொண்டவர் சுபமாலை திரேசம்மா அவர்களுக்கும் இந்த அஞ்சலி நிகழ்வை செலுத்திக் கொண்டு, உண்மையிலே இந்த அரசியல் தீர்வு சம்பந்தமாக இந்த அரசாங்கங்கள் மேற்கொண்ட விடயங்கள் சம்பந்தமாக தொடர்ச்சியாக 3 திசையிலே இன்றைக்கு எங்களுடைய அரசியல் தீர்வு சம்பந்தமான விடயங்கள் சென்று கொண்டிருக்கிறது. ஆயுத போராட்டம் மௌனிக்கப்பட்ட பின்பு தமிழ் தேசிய கூட்டமைப்பின் தலையிலே இனப்பிரச்சினை தீர்வு பொறிக்கப்பட்டது. அதிலே நான் நினைக்கின்றேன், எந்த ஒரு சருகலும் இல்லாத செயல்பாட்டிலே தமிழ் தேசிய கூட்டமைப்பு செயல்பட்டு வந்தது என்பதை நாங்கள் என்றைக்கும் எப்பொழுதும் நாங்கள் சொல்லிக்கொள்ள தயாராக இருக்கிறோம் என்பதை இங்கு குறிப்பிட விரும்புகின்றேன். ஆனால் எங்களுடைய அந்த நகர்விலே சில தொய்வுகள் ஏற்படுத்தப்பட்டிருந்தது. முதலாவது, 2 கட்சிகள் ஒன்றாக இணைந்து ஆட்சி நடத்துகின்ற போது இந்த பேச்சுவார்த்தைக்கான இந்த அரசியல் சாசன மாற்றத்திற்கான செயல்பாடுகள் தொடர்ச்சியாக நகர்ந்து வந்து கொண்டிருக்கின்ற சூழலிலே திடீரென்று ஜனாதிபதி அவர்களுடைய செயல்பாட்டின் காரணமாக அரசாங்கம் மாற்றி அமைக்கப்பட்டு அதன் பின்பு வேறு புதிய அரசாங்கம் உருவாக்கப்பட்டு இன்றைக்கு இந்த அரசியல் தீர்வு விடயத்திலே 3 பிதிவிகளாக ஒன்று ஜனாதிபதி ஒரு பக்கம், பிரதமர் ஒரு பக்கம், எதிர்க்கட்சி தலைவர் ஒரு பக்கம், இப்படி மூன்று பிரிவுகளாக எங்களுடைய இனத்தை பந்தாடுகின்ற அந்த நிலையிலே இன்றைக்கு எங்களுடைய தேசம், எங்களுடைய நாடு இருக்கிறது என்பதை நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். அந்த விடயத்திலே தமிழ் தேசிய கூட்டமைப்பை இன்றைக்கு வசைபாடுகின்ற நிலையிலே தமிழர்கள், தமிழ் உணர்வாளர்கள் என்று சொல்லப்படுகின்றவர்கள் கூட மிக மோசமான ஒரு செயல்பாட்டை, பிரச்சாரத்தை இன்றைக்கு செய்து வருகிறார். ஆனால் இந்த நாட்டின் துப்பாக்கிய நிலை, இந்த நாட்டை ஆளக்கூடியவர்கள் எங்களுடைய இனப்பிரச்சனையிலே அக்கறை கொள்ளாது தங்களுடைய கதிரைக்கும் தங்களுடைய வாக்கு வங்குகளை நிரப்புவதற்குமான ஒரு செயல்பாட்டைத்தான் அவர்கள் தொடர்ந்து செய்து கொண்டு இருக்கிறார்கள் என்பதை நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். இருந்தாலும் கூட நீங்கள் எங்களுடைய மக்களோ அல்லது சம்பந்தப்பட்டவர்கள் எங்களை பார்த்து கேட்கலாம், இந்த அரசாங்கம் தொடர்ந்து ஏமாற்றுகிறது என்றால் இந்த அரசாங்கத்தை ஏன் ஆதரிக்கிறீர்கள் என்று நாங்கள் திருப்பியும் அந்த கேள்வியை கேட்கின்றோம். எங்களை பொறுத்த மட்டிலே நாங்கள் இன்றைக்கும் இந்த அரசாங்கத்தை உருவாக்கியவர்கள், இந்த ஜனாதிபதியை உருவாக்கியவர்கள் என்ற அர்த்தத்திலே நாங்கள் தொடர்ந்து இந்த விடயத்திலே நாங்கள் சர்வதேசத்தோடு, சர்வதேச தலைவர்களோடு நாங்கள் பேசி வருகிறோம். இனியும் இந்த இப்பொழுது எங்களுடைய இந்த ஒத்துழைப்பு பிரிவிலே பார்க்கின்ற நிலைமையை வைத்து பார்க்கின்ற போது உண்மையிலே எங்களுக்கும் இனிவரும் காலங்களிலே நாங்கள் ஆதரவு அளிப்பதா இல்லையா என்ற ஒரு நிலைக்கு நாங்கள் தள்ளப்படுவோம் என்பதை நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். ஆகவே அரசை சார்ந்தவர்கள், எதிர்கட்சியை சார்ந்தவர்கள் இதிலே நன்கு உணர வேண்டும். ஏனென்றால் இனி வரும் காலங்களிலே எங்களுடைய மக்கள் சரியான முடிவை எடுக்கக்கூடிய ஒரு வல்லமையோடு இருக்கிறார்கள் என்பதை நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். ஆகவே தமிழ் தேசிய கூட்டமைப்பு ஒரு காலம் தன்னுடைய நிலைப்பாட்டிலிருந்து நழுவவில்லை என்பதை நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். பிரதமர் அவர்கள் சொன்னார்கள், இரண்டு வருடங்களிலே இனி தீர்வு கிடைக்கும் என்று. அதை வைத்துக் கொண்டு கனபேர் அடிக்கிறார்கள். இந்த இரண்டு வருடங்களிலே எங்களுடைய மக்களை ஏமாற்ற வேண்டாம். எங்களுடைய மக்களுடைய இனப்பிரச்சனையை தீர்ப்பதற்கு நீங்கள் முன்வாருங்கள். நாங்கள் தொடர்ந்தும் உங்களோடு செயல்பட்டு வந்திருக்கின்றோம். எங்களுக்கு சர்வதேசம் பொறுப்பு கூற வேண்டும். இன்றைக்கு எங்களுடைய மக்களுடைய போராட்டங்கள் தொடர்ந்து நடைபெற்றுக் கொண்டிருக்கின்ற சூழலிலும் இந்த இனப்பிரச்சினை தீர்க்கப்பட வேண்டும், அது காலம் தாழ்த்தப்படக்கூடாது என்ற ரீதியிலே நாங்கள் இந்த அரசாங்கத்திற்கு உள்ளிருந்து அழுத்தங்களை கொண்டு வருகின்ற ஒரு நிலையிலே தான் நாங்கள் இருந்து வந்தோமே ஒழிய இந்த அரசாங்கத்தின் அடிவடிகளாக நாங்கள் செயல்படவில்லை என்பதை நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். ஆகவே நாங்கள் இந்த விடயத்திலே இந்த அரசியல் தீர்வு எங்களுடைய மக்களின் அடிப்படை தீர்வு, அடிப்படை வசதிகள் என்பதிலே தமிழ் தேசிய கூட்டமைப்பு இரண்டும் ஒரே திசையிலே செல்ல வேண்டும் என்பதைத்தான் நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். ஆகவே எங்களுடைய இந்த சந்தர்ப்பத்திலே, இந்த சந்தர்ப்பத்தை வைத்துக் கொண்டு இன்றைக்கு பார்த்தோம் என்றால் 83 கலவரம், 83 படுகொலை, அது தொடர்ச்சியாக இப்பொழுது மாறி மாறி ஒவ்வொரு பரிமாணத்தோடு வந்து கொண்டிருக்கிறது. இன்றைக்கு பார்த்தால் சமயங்களுக்குள் தலையிடுகின்ற நிலைமை ஏற்பட்டிருக்கிறது. இந்த அரசியலிலே புத்த பிக்குகளின் செயல்பாடுகள் மிக மோசமான ஒரு வன்முறையை கொண்ட இந்த அரசாங்கத்தை நடத்துகின்ற, இந்த அரசாங்கம் சொல்லுகின்றதை தாங்கள் சொல்வதை இந்த அரசாங்கம் செய்ய வேண்டும் என்று சொல்லுகின்ற அந்த நிலை இப்பொழுது உருவாகி இருக்கிறது. எங்களுடைய தேசத்திலே எங்களுடைய பூர்வீக ஆலயங்கள், பூர்வீக வரலாற்று சிறப்புமிக்க அந்த ஆலயங்கள் இன்றைக்கு அழிக்கப்படுகின்ற நிலை காணப்படுகின்ற, எங்களுடைய இனப்பிரச்சனையை திசை திருப்புகின்ற வழிகளிலே பல வழிகள் கண்டுபிடிக்கப்பட்டு இன்றைக்கும் செயல்படுகின்ற நிலை காணப்படுகிறது. ஆகவே அரசாங்கம் ஒரு முடிவுக்கு வர வேண்டும். இந்த விடயத்திலே அரசாங்கம் இனப்பிரச்சனை சம்பந்தமாக எங்களுக்கு ஒரு நல்ல பதிலை இந்த விடயத்திலே சொல்லியாக வேண்டும். நாங்கள் 4 வருடங்கள் பொறுத்திருந்து இந்த விடயத்தை தர வேண்டும் என்று நாங்கள் கேட்கவில்லை, தொடர்ச்சியாக சொல்லுகிறோம். தொடர்ச்சியாக இந்த அரசியல் தீர்வு பிரச்சினை தீர்க்கப்பட வேண்டும் என்று சொல்லுகிறோம். ஆனால் வெறும் கம்பரலியை வைத்துக் கொண்டு நாங்கள் அரசியல் நடத்தவில்லை என்பதை சம்பந்தப்பட்டவர்களுக்கு நாங்கள் சொல்லிக் கொள்ள விரும்புகின்றோம். அது எங்களுடைய மக்களுடைய தேவையை பூர்த்தி செய்கின்ற ஒரு சிறிய ஒரு வரப்பிரசாதமான ஒரு நிகழ்வாகத்தான் நாங்கள் பார்க்கிறோமே ஒழிய இந்த அரசியல் தீர்வு திட்டத்திலே எங்களுடைய பிரச்சனையை தீர்ப்பதற்கான ஜனாதிபதி அவர்கள் ஒரு பக்கம், எதிர்கட்சி தலைவர் ஒரு பக்கம், ஆளுங்கட்சியிலே பிரதமர் ஒரு பக்கமாக இந்த நாட்டை சின்னாபின்னப்படுத்துகின்ற நிலை இருக்காத ஒரு சூழலை உருவாக்க வேண்டும். அதற்கு தமிழ் தேசிய கூட்டமைப்பு எங்களுடைய இனப்பிரச்சினை சம்பந்தமாக எந்த வடிவையும் எடுக்க தயாராக இருக்கும் என்பதை நான் இங்கு குறிப்பிட்டு எனது பேச்சை முடித்துக் கொள்கிறேன். நன்றி, வணக்கம்.
தேங்க்யூ. Sitting suspended till 1:30 p.m.
Honorable Dr. Jayambathi Vikramarathi.
Garu, Niyojakaraka Sabha Sabhapathumani. Andukrama Vyavastha ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල පිළිබඳව මෙම විවාදයට සහභාගී වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. අපි අතිවිශාල බලාපොරොත්තු තියාගෙන තමයි 2015 ජනවාරි මාසයේ සහ 2015 අගෝස්තු මාසයේ මේ රටේ අනෙකුත් ප්‍රගතිශීලී ජනතාව වෙනසක් බලාපොරොත්තු වුණු ජනතාව සමග එක් වූයේ 2015 ජනවාරි මාසේ මැතිවරණයට කලින් මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකතුමා ඉදිරිපත් කරපු මැතිවරණ ප්‍රකාශයේ සඳහන් වෙනවා දින 100ක් ඇතුළත කරන වැඩපිළිවෙල පිළිබඳව. එහිදී රෙෆරන්ඩම් එකකින් ජනමත විචාරණයකින් වෙනස් කරන්නේ නැතුව කළ හැකි වෙනස්කම් කළ බවට කරන බවට කියා තිබෙනවා. ඒක ඇත්ත, අපි ඔක්කොම පිළිගත්තා ඒක. එමගින් අපිට සීමාවල් වැටුණා, අපිම දාගත්ත සීමාවල් තිබුණා. නමුත් ඊළඟට අපි ඒ ව්‍යාපාරයක දිගට රැගෙන යනකොට 19 වෙනි සංශෝධනයේ කෙටුම්පත සාකච්ඡා කරනකොට ඒ අවස්ථාවේදී යම් යම් බල මෙහෙම කිව්වොත් බල තනුක කිරීම නැත්නම් වෝටර් ඩවුන් කිරීමක් සිදු වුණා. එදා ආණ්ඩුවට 3-2 තියා සරල බහුතරයක්වත් තිබුණේ නැහැ. මුල් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු කෙටුම්පත ඒ පිළිබඳව හුඟක් අය කියනවා මේ අපි කීප දෙනෙක් එකතුල හැදුවේ කියලා, ඒක වැරදි. කැබිනට් අනුකමිටුවකින් දුන්නු උපදෙස් අනුව තමයි ඒ සියල්ල ගෙරුණේ. මමත් ඒකට සම්බන්ධ වෙලා හිටියා, මගේ දායකත්වයක් තියෙනවා, මම ඒකට සතුටු වෙනවා. කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කෙටුම්පත, මුල් කෙටුම්පත එදා ඉදිරිපත් කෙරුවේ දෙදාස් 15 මාර්තු මාසේ 12 දමට මතක විදිහට එය යම් සැරබාල කිරීමකට ගොදුරු වුණා. එයට හේතු වුණේ, එයට හේතු වුණ පුද්ගලයන් මේ දෙපැත්තේ ඉන්නවා. අද මෙම ආණ්ඩුවේ අප සමග සිටින සමහරුත්, එහා පැත්තේ අද අපේ සමග සිටින සමහරුත් සමහර වගන්ති වලට විරුද්ධ වුණා. එදා සමහරු බැලුවේ දැන් සමහරු නම් විධායක ජනාධිපති ක්‍රම තියාගන්නවට සම්පූර්ණයෙන් පක්ෂයි. ඒ අයට ඒ වෙනස් මතය තියෙනවා. අපි ඒ වෙනස් මතය සමග ගැඟුන් නැතත් ඒ සමග ගරු කරනවා. නමුත් එදා සමහරු හිතුවා මේ ජනාධිපති ධූරයේ බලතල අඩු කරලා මේ කරන්නේ එවකට තිබූ වගේ හිටියපු අගමැති රයිල් වික්‍රමසිංහ මහත්මයාට බලය දීමක් කියලා. මමත් ඒ කාලේ ජනාධිපතිතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කටයුතු පිළිබඳ මමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ වෙලා එදා හිටියේ. නමුත් මම කවදාකවත් දුටුවේ නෑ ඒ වෙනස්කම් කරන්න යන වෙනස්කම් එක තනි පුද්ගලයෙකුගේ වාසියට කරන වෙනස්කම් කියලා. මොකද පාර්ලිමේන්තුකට ගියාට පස්සේ අගමැති කොවෙලාව යනවත් දන්න ගෙදර. අපි ඉතිහාසේ ඕන තරන් අවස්ථා තිබෙනවා, අවස්ථා කීපයක් තිබෙනවා, ලෝක ඉතිහාසය අවස්ථා ගණනාවක් තිබෙනවා. අපි දැක්ක අය පෙරදැයි මහා බ්‍රිතාන්‍යත් ඒ වගේ. ඉතින් එම නිසා මේ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයාට බලතල දෙනවයි කියලා හිතීම එදා කරපු සමහරු කරපු වැරද්දක්. සමහරු අද මේ පැත්තේ ඉඳගෙන ඉන්නේ කරපු අය. කෙසේ වෙතත් එදා තුනෙන්දෙකක බලයක් නැති නිසා යම් සරබාල කිරීම, ඩයිලූෂන්, තනුක කිරීම් සිදු වුණා 19 වෙනි සංශෝධනයේ කෙටුම්පතේ. ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණයේදී යම් වෙනස්කම් කරන්නට ගියා යෝජනා කෙරුණා. ඒ පිළිබඳව අපිට පැමිණිලි කරන්න අයිතියක් නැහැ. මොකද ජනමත විචාරණයක් නැතුව සම්මත කර ගැනීම අපිටම දාගත්ත සීමාවක් නිසා. ඉන්පසු මෙම පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේදී විශේෂයෙන්ම කාරක සභා අවස්ථාවේදී තවත් 19 වෙනි සංශෝධනය තනුක කිරීම වලට ගොදුරු වුණා. අපේ එක වගන්තියක් තිබුණා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ දේශපාලඥයන් 3 දෙනෙක් සහ සාමාන්‍ය පුරවැසියන් 7 දෙනෙක් සිටින්නට යෝජනා කරලා තිබුණේ. නමුත් ඒකට විරුද්ධ පක්ෂයෙන් කියා සිටියා නැහැ. ඒ අනිත් පැත්ත සමහරු කියා සිටියා ඒ වෙනස් වෙන්න ඕනේ. 3-7 නෙවෙයි 7-3 වෙන්නට ඕනේ කියලා. ඉතින් එදා එයට එකඟ වෙන්නට ආණ්ඩුවට සිදු වුණා 3-2 තිබුණ නැති නිසා. අද අපි දන්නවා අද හුඟක් අය කියනවා ඔව් මෙහෙම නෑ මෙහෙම දේශපාලඥයන් සංඛ්‍යාව අඩු වෙන්න ඕනේ. සාමාන්‍ය පුරවැසියෝ දේශපාලඥයන් නොවන අය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව තුළ වැඩි වෙන්නට ඕනේ කියලා. පසුව හෝ වැඩි දිනක ඒ පිළිගැනීම හොඳ කරුණක්, සතුටට කරුණක්. ඒ වගේම පක්ෂ අත්හැරලා අර එහාට මෙහාට යනවන්නේ දෑත ශක්තිමත් කරන්න. එදත් වුණා, අදත් වුණා. එහෙම පක්ෂය ඇරලා යන අයට තිබුණු ප්‍රතිපාදනය තමයි 1078 ව්‍යවස්ථාවේ නීති විරෝධී ලෙස පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව අසාධාරණ ලෙස විරුද්ධ යම් කෙනෙකු ඉවත් කෙරුවොත් ඔහුට එහෙමනම් අවස්ථාවක් ලැබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය කියලා පැමිණි කරලා නියෝගයක් ගන්නට අසාධාරණ විදිහට, නැත්තම් පක්ෂ ව්‍යවස්ථාවට විරුද්ධව, නැත්තම් rules of natural justice, ස්වාභාවික යුක්තියේ මූලධර්ම වලට පටහැනිව අස්කරුවයි කියලා. නමුත් හුඟක් අය කෙරුවේ මොකද්ද? බොහෝ මන්ත්‍රීවරු කෙරුවේ දෑත ශක්තිමත් කරන්න කියලා අනිත් පැත්තට ගිහිල්ලා විනය පරීක්ෂණයට, disciplinary inquiry එකට මුහුණ දෙන්නේ නැතුව දිස්ත්‍රික් උසාවියට ගිහිල්ලා දිස්ත්‍රික් උසාවියෙන් අතුරු නියෝග ගත්තා. ඒකල දීර්ඝ කාලයක් හිටිය, අවුරුදු 4-5 වැනි දීර්ඝ කාලයක් මන්ත්‍රී දොරේ සිටියා. එය වළක්වන්නට කියලා ඒ වැළැක්විය යුතු කියලා මහජන මතයක් තියෙනවා. අදත් තියෙනවා, එදත් තිබුණා. ඒ සඳහා අපි සංශෝධනයක් ගෙනාවා, 19 වෙනි සංශෝධනයට ප්‍රතිපාදනයක් ගෙනාවා. පල්ලිය උසාවියට මේක කරන්න බෑ. ඒ පිළිබඳව තනි බලය තියෙන ශ්‍රේෂ්ඨාධිකරණය විතරයි කියලා. ඒතර මාස 3කින් කටයුත්ත ඉවර වෙනවා. එක්කෝ නිර්පීම සාධාරණී වෙනවා, නැත්නම් නිර්පීම අසාධාරණයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කියලා മന്ത്രി දුරේ තවදුරටත් රැඳෙනවා. නමුත් ඒටද විරුද්ධ වුණා නම් එයද ඉල්ලාස් කරගන්නට සිද්ධ වුණා ආණ්ඩුවට. මේ වගේ තනුක කිරීම කෙරුණා. කෙසේ වෙතත් 19 වෙනි සංශෝධනය ඉදිරියට ගිය ඉදිරිගාමි පියවරක් හැටියටයි මම සැලකන්නේ. විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරන්නට පෙනී සිටින කෙනෙක් හැටියට, කිසිම කොන්දේසියක් සහිතව සම්පූර්ණයෙන් අහෝසි කළ මේ පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්නට කැපවලා සිටින වාමාංශික ව්‍යාපාරයේ කෙනෙක් හැටියට මම ඉතාමත්ම සතුටු වෙනවා. එහෙත් 19 වෙනි සංශෝධනයේ ඒ ඇති කරපු සරබාල කිරීම නිසා අද අපිට පේනවා ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. 72 ව්‍යවස්ථාව හදනකොට ආචාර්ය කොල්විනාද සිල්වා කියා සිටියා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේදී කවදාක්වත් රාජ්‍ය ශීර්ෂයේ at the head at the apex of the state do not have two competing powers centers. රාජ්‍යයේ මුල තියන්න එපා කවදාක්වත් එකිනෙකා සමග තරඟ කරන බල කේන්ද්‍ර දෙකක්. ඉතින් මේ ඇති වෙලා තිබෙන්නේ එවැනි බල කේන්ද්‍ර දෙකක්. අද ජනාධිපති ධුරයටත් යම් බලතල තිබෙනවා, අගමැති ධුරයටත් යම් බලතල තියෙනවා. මේ දෙක අතර තරඟයක් තියෙනවා. ඒක වළක්වන්න බෑ. අපි මෙතරම් නරක වෙයි කියලා හිතුවේ නෑ. නමුත් දැන් බලාගෙන යනකොට මේක ඉතාමත්ම නරකයි. විශේෂයෙන්ම ජනාධිපති සහ අගමැති අතර යම් විරසකයක් ඇති වුණොත් ඉතාමත්ම නරකයි. සමහරු හිතනවා එක පක්ෂකින් ජනාධිපති සහ අගමැතිපත් වුණාම මේ ප්‍රශ්නේ විසඳෙනවා කියලා. මේ පිළිබඳව මම ඉතාමත්ම සතුටු වෙනවා. මහින්ද ගරු මහින්දාමරවිර මහත්මයා මේ ළඟදී කියා සිටියා. එතුමා කියා සිටියා සහෝදරයෝ දෙන්නෙක් ජනාධිපති අගමැති වුණත් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ විදිහටම ඇති වෙනවා කියලා. ඔව් ඒක ඇත්ත. මොකද ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා කාලේ විජේතුංග මැතිතුමා අගමැති හිටියා හැටියට හෝ වගේ නෙවෙයි. එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටපු කාලේ දීමු ජයරත්න අගමැතිතුමා අගමැති ධුරේ හැදු හිටියා වගේ නෙවෙයි. එතකොට අගමැතිවරයාට බලතල නැහැ. යන්න කිව්වොත් යන්න ඕනේ. ජනාධිපති කිව්වොත් ඉවත් කරනවා කියලා ඉවත් කරන්න ඕනේ. ඉවත් කරන්න පුළුවන්. කිසිම වෙනත් ව්‍යවස්ථාවෙන් වෙන කිසිම බලතලයක් නැහැ. එම නිසා ඒ ප්‍රශ්නේ පැන නැගුණේ නැහැ. නමුත් අද එහෙම නෙවෙයි. අපි පාර්ලිමේන්තු ක්‍රමයට යනවා නම් මේක සම්පූර්ණ කරන්න ඕනේ. මේ සම්පූර්ණ කෙරුවේ නැත්නම් මේ තරඟකාරී එකිනෙකා සමග සංග කරන මේ රාජ්‍යයේ ශීර්ෂයේ තරඟ කරන බල කේන්ද්‍ර දෙක තිබෙනවා. ඒ නිසා එක පක්ෂයෙන් පත්ුණත් ජනාධිපති සාගමැති ඒ තියෙන බලතල හේතු කොටගෙන මේ දෙක අතර ගැටුමක් ඇති වෙනක වළක්වන්න බෑ. සමහරු හිතනවා මේ පිළිබඳව සාකච්ඡාවක් වෙනවා රටේ ඊළඟ මැතිවරණයෙන් පස්සේ මේ ප්‍රශ්නේ විසඳෙනවා කියලා. මම විධායක ජනාධිපති ක්‍රමය නිකන් නාමික ජනාධිපති ක්‍රමයක් බවට පත් වෙනවා කියලා. මම ඒකට නම් එකඟ වෙන්නේ නැහැ. ඇත්ත අලුත් තත්ත්වයේ යටතේ 2020 ජනවාරි වලින් පස්සේ ජනාධිපතිවරයාගේ තව බලතල තවත් අඩු වෙනවා. ඔහුට හෝ ඇයට ඒව ධූරයේ දරන ගමන් අමාත්‍ය ධූර දරන්නට බෑ. මහවැලි ආරක්ෂක සහ වෙනත් අමාත්‍ය ධූර දරන්න බෑ. අද වගේ. ඒක ලොකු බලතල අඩුවීමක් බව මම පිළිගන්නවා. අද ජනාධිපතිවරයාට පුළුවන් නොයෙක් ආයතන ගෙනලා තමන්ගේ මාධ්‍ය අමාත්‍යංශ වලට දාන්න. TRC එක ටෙලිකොම් රෙගුලේටරි කමිෂන් එක එහෙම නැත්නම් එක කාලයක් තිබුණා රජයේ මුද්‍රණාලය එවැනි ආයතන ගෙනල්ලා දා ගන්නවා තමන්ගේ අර බාස්කට් එකට ඒ අමාත්‍යංශ බාස්කට් එකට. ඉතින් ඒ අමාත්‍යංශ බාස්කට් එකට නැති වුණාම ඒ අමාත්‍යංශත් නැහැ අර විවිධ ආයතන ගෙනල්ලා දා ගන්න බාස්කට් එකකුත් නැහැ. ඒ තරමට අඩු වෙනවා. නමුත් අනෙකුත් අද ජනාධිපති දුරේට තියෙන අනෙකුත් සියලු බලතල ඉදිරියටත් තියෙනවා. ඒක ආධාරණය කළ යුතුයි. ජනාධිපතිවරයා තවදුරටත් විධායකයේ ප්‍රධානියා සේනාධිනායකයා වැදගත්ම දේ තමයි කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ආණ්ඩුවේ සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපති ලේකම්කාරයේ ඒ ආකාරයට මෙහෙම තියෙනවා. ලේකම්වරු පත් කරන්නේ අමාත්‍යංශ ලේකම්වරු පත් කරන්නේ ජනාධිපති. කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය සංඛ්‍යාව තීරණය කරන්නේ ජනාධිපති. උපරිමයේ තීරණය කරන ව්‍යවස්ථාවෙන් එහෙම නැත්නම් පාර්ලිමේන්තුව ජාතික ආණ්ඩුවක් හදනකොට උපරිමයේ තීරණය කරනවා. නමුත් ඇත්තටම සිටිය යුතු අමාත්‍යවරු සංඛ්‍යාව තීරණය කරන්නේ ජනාධිපතිවරයා. ජනාධිපති විශේෂයෙන් පක්ෂ දෙක අතර බෙදී මේ තනතුරු දෙක බෙදී සිටිනකොට සමහර විට එක පක්ෂය තුල පාව නැත්නම් එක පෙරමුණ තුල තියෙනකොට පාව මේක ඇති වෙන්න පුළුවන්. නෑ 35 නෙමෙයි අපි තියාගමු 32ක් කියලා කියන්නේ ජනාධිපතිවරයාට පුළුවන්. විෂයන් මාරු කරන්න පුළුවන්. අගමැතිවරයා නම් කරනවා ඇමතිවරු. නමුත් ඔවුන්ව පත් කරන්නේ ජනාධිපතිවරයා සහ ඔවුන්ගේ විෂයන් මාරු කරන්නට පුළුවන්. ඉතින් එම නිසා ඊළඟට ලේකම්වරු පත් කිරීම තුලින් ඇඟිලි ගහන්න පුළුවන්. කොටින් කියනවා නම් අද ජනාධිපති මන්දිරයේ සිට කෙරෙන පාර්ලිමේන්තුවට විරුද්ධව කෙරෙන කෙනෙහිලිකම් සියල්ලම 2020 ජනවාරි මාසින් දනුත් කරන්න පුළුවන්. එකම පක්ෂයට පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති ධුරයේ වගකීම් තිබුණත් ඒක කරන්න පුළුවන්. මේ බල කේන්ද්‍ර දෙක නිසා මේක මේ ඉසදෙන්නේ නැහැ. බලතල අඩු කිරීමෙන් පමණක් සිදු වෙන්නේ නැහැ. ඊළඟ ජනාධිපතිවරයාට ඉතුරු වෙලා තියෙන බලතල ඇති පාර්ලිමේන්තුවට කෙනෙහිලිකම් කරන්න. පාර්ලිමේන්තුව සමග තරඟ කරන්නට ප්‍රශ්න ඇති කරගන්නට ඇති හොඳටම. එම නිසා නියෝජකාරක සභාපතිතුමනි මේට එක විසඳුමයි තියෙන්නේ. මේට එකම විසඳුම තමයි කරන්නට බැරි වුණ දේ සම්පූර්ණ කරන එක. ජනාධිපතිතුමා පොරොන්දු වුණා විධායක ජනාධිපති ක්‍රමය නැති කරනවායි කියලා. සෝවිත හඳුරුවන්ගේ අවමගුල් පූජා උත්සවයට ගිහිල්ලා කිව්වා නැවතත් ඒක සපත කර සිටියා. එම නිසා දැන් කරන්න තියෙන්නේ එයයි. ඊට මෙහා විසඳුමක් නැහැ. 19 දැන් එතුමා කියනවා 19 දැන් 19 වැරද්ද එතුමා 19 වැරදි දකින්න 18යි 19යි දෙකම අබෝල් අහෝසි කරන්නට යෝජනා කරනවා. 18 අහෝසි කරලා ඉවරයි කියලා අහෝසි කරන්න දෙයක් නැහැ. මම හිතනවා පොදු ජනක සත් පෙරමුණ ඉතාමත්ම සතුටු වෙයි ජනාධිපතිවරයා මේ දරන ආකල්පය පිළිබඳව. මොකද ඔවුන් කියා සිටින්නේ 19 නැති කළ යුතුයි කියලා. ඒ නිසා ඒක නෙවෙයි විසඳුම. අපිට ආපසු විධායක ජනාධිපති ක්‍රමයට කොහොමවත් යන්න බෑනේ. එහෙම නීති අනුව යන්න පුළුවන්. නමුත් ඒක ඇති වෙන හානිය අති විශාලයි. රට සූදානම් නැහැ ඒ පැත්තට අරන් යන්න ආපහු. 18ට ආපහු යන්න රට සූදානම් නැහැ. මිසක් කළ හැක්කේ කළ යුත්තේ සහ කළ හැක්කේ ඉදිරියට යෑම තමයි. ඊළඟට ජනමාර්ගික ප්‍රශ්නය පිළිබඳව ජනාධිපතිතුමා ඉතාමත්ම ආකර්ෂණීය ප්‍රකාශයක් කෙරුවා මැතිවරණ කාලේ. එතුමා කියා සිටියා මම මේ ජනමාර්ගික ප්‍රශ්නය විසඳීම ඊළඟ පරම්පරාවට තියන්නේ නැහැ කියලා. අපි ඉතාමත්ම සතුටු වුණා. දෙමළ ඉන්දියානු දෙමළ කඳුකර දෙමළ සහ මුස්ලිම් ජනතාව මේකෙන් සතුටු වෙලා අති විශාල වශයෙන් ප්‍රතිශතයක් ඡන්දය දුන්නා එතුමාට. ඉන්පසු මේ සභාවේ සිට එතුමා 2016 ජනවාරි 9 වෙනිදා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ පිහිටවන යෝජනාවට සහය දෙන ගමන් ඉතාමත්ම හොඳ කතාවක් කළා කිව්වා. දකුණේ අය ෆෙඩරල් කියනකොට බය වෙනවා, උතුරේ අය ඒකීය කියනකොට බය වෙනවා. අපිට ඕනේ කවුරුත් බය වෙන්නේ නැති ව්‍යවස්ථාවක්. උපරිම ලෙස බලය බෙදන්නට එතුමාගේ එකඟත් කැමැත්ත එතුමා ප්‍රකාශ කෙරුවා. මේ පැත්තේ ඉඳගෙන ඉන්න අපිට කිසි කෙනෙකුට අයිතියක් නැහැ බලය බෙදා හැරීමට විරුද්ධව කතා කරන්න. මොකද 2015 ජූලි මාසයේ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රකාශයේ තිබුණා ඒකීය රටක් තුළ උපරිම ලෙස බලය බෙදනවායි කියලා. එදාට එකඟ වෙලා ආවේ මේ ඉන්න ඔක්කොම එකඟ වෙලා ආවේ. මෙසා මේගොල්ලන්ට අයිතියක් නැහැ පළාත් සභාවල බලතල අඩු කරන්න ඕනේ, නැත්නම් පළාත් සභාව නැති කරන්න ඕනේ කියලා කියන්න කිසිම අයිතියක් නැහැ. ඉන්පසු අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට ගියාම, මණ්ඩලයට ගියාම මේ රටේ පළාත් සභා 9ම මහ ඇමතිවරු විශේෂයෙන්ම දකුණේ මහ ඇමතිවරු 7 දෙනා ඔය 7 දෙනාම අයත් වන්නේ ශ්‍රී ලංකා අධිදාස් පක්ෂයට. ඉතාමත්ම හොඳ යෝජනා ඉදිරිපත් කෙරුවා. අලුත් දේවල් නෙවෙයි අත වශයෙන් එව්වා. හොඳ යෝජනා, නමුත් ඒවා පළාත් සභා තුළ සාකච්ඡා වුණ දේවල්. චීෆ් මිනිස්ටර්ස් කොන්ෆරන්ස් එකද මහා ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සම්මේලනය විසින් අවුරුදු ගණනාවක් විශේෂයෙන්ම චන්ද්‍රකාන්තන් අපි පිල්ලෙන් කියන නමින් හඳුනන චන්ද්‍රකාන්තන් මහත්මයා එම සම්මේලනයේ සභාපති ධුරය දරපු කාලයේ සිට මේ යෝජනා තිබුණා. මොනවද කිව්වේ? අවුරුදු ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලුවද? නැහැ. ඔවුන් කිව්වේ ඒකීය රාජ්‍යයක් තුළ, ඒ කියන්නේ නොබෙදුණු රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදන්නට කියා සිටියා. බලය බෙදා හැරීම පැහැදිලි කරන්න. Let powers be clear cut. මැද කේන්ද්‍රයේ powers බලතල මොනවද? පළාත් සභාවේ බලතල මොකද කියලා පැහැදිලි කරන්න. අද තියෙනවා වගන්තියක් පළාත් සභාවලට පැවරුණු විෂයන් පිළිබඳව ජාතික ප්‍රතිපත්ති හදන්න පුළුවන් කියලා මැදම කේන්ද්‍රයට. කවුරුත් කිව්වේ නැහැ ඒක අයින් කරන්න කියලා. උතුරු නැගෙනහිර මහවැදුරුන්වත් ඒක කිව්වේ නැහැ අති කරන්න කියලා. හැමදෙනාම කිව්වේ ජාතික ප්‍රතිපත්ති හදනකොට කරුණාකරලා අපිව සම්බන්ධ කරගෙන කරන්න. පාටිසිපේටරි ප්‍රොසෙස් එකකින් හැමදෙනාම සම්බන්ධ වෙන ප්‍රොසෙස් එකකින් මේක කරන්න කියලා තමයි එදා ඉල්ලා සිටියේ මහවැදුරු. ඒ මහවැදුරුන්ගේ යෝජනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 7 දෙනා මහවැදුරුන් 7 දෙනාගේ යෝජනා තමයි විශේෂයෙන්ම ඇතුළත් වුණේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවට. ඉතාමත්ම හොඳ යෝජනා මට තිබෙනවා. මේ සභාව ඉදිරිපත් වුණා 2017 සැප්තැම්බර් 21 වෙනිදා. ඒ මහමෙතුරුන් 7 දෙනා ඉතාමත්ම ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කෙරුවා. ඒකීය රාජ්‍ය තුළ කොහොමද බලය පළාත් සභාව ශක්තිමත් කරන්නේ? ඔවුන් කියා සිටියා ජාතික ප්‍රතිපත්ති හැදුවට කමන්නේ, ජාතික ප්‍රතිපත්ති හැදෙනකොට මම අපිව සම්බන්ධ කරගන්න. පළාත්බද විෂයන්ට පළාත්බදාවල පළාත්වල අකමැත්ත ඇතු බොහෝ, නැත්නම් කැමැත්තට විරුද්ධව හෝ 3 දෙක පාවිච්චි කරලා පාර්ලිමේන්තුවට බලය 55 සම්මත කර ගැනීමේ බලය තිබෙන වගන්තිය වෙනස් කරන්න කියලා කිව්වේ නැහැ. නමුත් ඔවුන් කියා සිටියේ ජාතික ප්‍රතිපත්ති හැදීමෙන් හෝ නැත්නම් අර දිවි නැගුම වගේ 3 දෙකකින් සම්මත කරලා පළාත් සභා විෂයන් පිළිබඳව නීති හදනකොට ඒ මුවාවෙන් ඒ විෂයන් ආපහු ගන්න එපා. එම විෂයන් පරිපාලනය කිරීමත එම විෂයන් ඒ පිළිබඳ විධායක බලතල වලට පළාත් සභාවට තිබෙන බලතල අඩු කරන්නේ නැතුව ඒක කරන්න කියලා කියා සිටියා. ඊළඟට ඔවුන් කියා සිටියා ඉතාමත් හොඳ වැනි ප්‍රායෝගික යෝජනා ඒව නවත්තන්න. දෙවෙනි മന്ത്രി මණ්ඩලය තියෙන්න ඕනේ කියලා හුඟක් අය කියා සිටියා. ඒ වගේ ඉතාමත්ම හොඳ යෝජනා අලුත් යෝජනා ටිකයි තිබුණේ. අවුරුදු 30ක අධ්‍යක්ෂක කාලේ පළාත් සභා කාලය තුල වරින් වර මහඇමතිවරු ඉදිරිපත් කරපු යෝජනාවල සම්පින්ඩනයක් තමයි මේ දකුණේ මහඇමතිවරුන් හත් දෙනා ඉදිරිපත් කරුවේ. ඒ අපි පිළිගත්තා. ඒ අපි පිළිගත්ත මූලික වශයෙන්. ඒත් කණගාටුවේ කියන්න අවසාන කැටුම් පතර එනකොට මේ 2017 අග වෙනකොට 2016 අග වෙනකොට මේ ක්‍රියාවලිය හුඟක් ඉදිරියට ගිහිලා තිබුණේ. බොහෝ දුරට ඒකමතික වූ වාර්තාවක් හැදෙන්න ඉඩ තිබුණා. ඊට පස්සේ අවාසනාවකට අර මෙම ජාතික ගැටලුව ඊළඟ පරම්පරාවට තියන්නේ නැහැ කියපු ජනාධිපතිතුමා නායක සභාපති ධුරේ දරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කරපු නිල යෝජනා ඒවාද ඇතුළත් වෙලා තිබෙනවා මෙම සභාවට ඉදිරිපත් කරලා තියෙනවා. එම නිල යෝජනා එම පක්ෂයේම මහඇමතිවරුන් ඉදිරිපත් කරපු යෝජනා තරම් ඉදිරියට ගියේ නැහැ. විමල ජාතික සන්ධානය ඔවුන්ගේ අයිඩියල් සිටුවේෂන් එක තියෙනවා. ඒගොල්ලෝ ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලන්නේ අයිඩියල් එක. නමුත් ඔවුන් කියා සිටියා ශ්‍රී ලංකා නිදහස් ප්‍රධාන පක්ෂ දෙක එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙනවා නම් අපි ඒකට එකඟ වෙන්නට කැමතියි කියලා. නමුත් අර සැර බාල කෙරෙන්න යන බව දැනගත්තාම ඔවුනුත් වෙනම යෝජනාවක් ඉදිරිපත් කරු. ඉතින් එම නිසා අපි හිර වෙලා ඉන්නේ. අද එතන ඉහාට ගිහිල්ලා නැහැ. ඊට පස්සේ අවුරුදු දෙකකට කිට්ටුයි කිසිම දෙයක් වෙලා නැහැ. එම නිසා තමයි ෆ්‍රස්ට්‍රේෂන් එකක් තියෙන්නේ, කලකිරීමක් තියෙන්නේ, මේක ඉදිරියට නැගියේ නැහැ කියලා. දෙමළ ජනතාව අතර විශාල සැකයක් තියෙනවා. මේ ප්‍රශ්නයට විසඳීමට දකුණේ දේශපාලඥයන්ට උනන්දුවක් තියෙනවද කියලා සාධාරණ සැකයක් තියෙනවා. එවැනි තත්ත්වයක් අද උද්ගත වී තිබෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ UNP-ගේ යෝජනා අපි දැන් මම එක්සත් ජාතික පක්ෂයේ නෙවෙයි එක්සත් ජාතික පෙරමුණේ ඉන්නවා. අගමැතිතුමා මේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කෙරුවා මේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නවා කියලා. ඒක එතුමාට ඒක පිළිබඳව වාද කළ යුත්තේ එතුමා සමගයි. එතුමා කියපු ප්‍රකාශය තියෙනවා ඊළඟට. හැබැයි මේකේ ඊළඟ ජනතා විමුක්ති පෙරමුණ ගරු විමල රත්නායක මන්ත්‍රීතුමාත් එන්නේ ඉඳ කියන්න ඕනේ ජනතා විමුක්ති පෙරමුණට ඔවුන් ඉදිරිපත් කරුවා යෝජනා. ඔවුන් කියා සිටියා විධායක ජනාධිපති ක්‍රමය නැති කරන්නට ඔවුන්ගේ කවදක් තිබුණ ඉල්ලීම. ඔවුන් කියා සිටියා බලය බෙදාහැරීම පිළිබඳව අපිට සලකා බලන්න පුළුවන්. මේ සියල්ල එකට එනවා නම් මැතිවරණ ක්‍රමයත් අලුත් බලය බෙදාහැරීමක් සහ විධායක ජනාධිපති ක්‍රමය තුර එකඟ අහෝසි කිරීමක් පිළිබඳව හිතා ගන්නට පුළුවන්, බලන්න පුළුවන්. ඔවුන් කාලයක් ඉල්ලුවා, මාස දෙකක්. ඔවුන් ආපසු ආවා. ඔවුන් ඇවිල්ලා මූලික වශයෙන් එකඟතාවයක් තිබුණා. හැබැයි මේකේ අසාර්ථකත්වය විපක්ෂයට විතරක් දාන්න බෑ. මේ ක්‍රියාවලියේ අසාර්ථකත්වය විපක්ෂයට විතරක් දාන්න බෑ. ආණ්ඩු පක්ෂයටත් තියෙනවා මේකේ කොටසක්. ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු කී දෙනෙක්ද ප්‍රසිද්ධියේ ව්‍යවස්ථා වෙනස ගැන කතා කරුවේ? ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන අගමැතිතුමා සහ කීප දෙනෙක් කතා කරුවා. වැඩි දෙනා එක්කෝ කතා කරුවේ නැහැ, එහෙම නැත්නම් ඉඳලා හිටලා වචනයක් කතා කරුවා මිස මං හන්නේ ප්‍රොඇක්ටිව් ක්‍රියාකාරී ලෙස මේකට මැදිහත් වුණේ නැහැ. ඊළඟට ඔව් ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ පක්ෂ දෙක අතර සහ එතුමා පුද්ගලයන් දෙන්නා ඇතුළු තිබුණු ඇති වුණු ආතතිය නැත්නම් විරසකය වගේ දේශපාලන විරසකයක් ඇති වෙලා තියෙනවා කවුරුත් දන්නවනේ. ඒකද බලපෑවා. නමුත් එය විපක්ෂයේ මම කියා සිටින්නේ මම දන්නවා මේකට අපේ පැක්ෂේ ඉන්න මන්ත්‍රීවරු පැත්තේ ඉන්න මන්ත්‍රීවරු සියලු දෙනාම සමහරු මේ පිළිබඳව යම් දොසක් කියයි මට. නමුත් අපි පිළිගන්න ඕනේ මේ පැත්තේ ඉඳගෙන ඉන්න අයත් ඒ ඕනකම තිබුණේ නැහැ. ඒ හැමදෙනා අනිත් අයට තරම් මේක උණක් නැතුව කරන්න බෑ. සභාපතිතුමනි ව්‍යවස්ථා හදන එක කැපවීමකින් උණකින් කරන්න ඕනේ. ඒ උණ තිබුණේ නැහැ සමස්තයක් වශයෙන් ගත්තාම ආණ්ඩුවට. මම සමහරු මේ සංසන්දනයට අකමැති 1994 සහ 2006 අතරේ ඒ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ආණ්ඩුව කරට ගත්තා. ජනාධිපතිනිය කරට ගත්තා. ඒට ඒ කරට අරන් ඉදිරියට ගියාය. මේ මොහොතෙත් අපේ සභාගාරයේ ඉන්නවා. කකුලෙන් ඇදිල්ලක් නැහැ. ලුව රටම අරන් ගිහලා රටට තේරුම් කරලා දුන්නා. ඒවට එකඟද නැද්ද කියන ගොබතුමාල ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒක කරට අරන් ඒ උනත් එක ගියා. මිනිස්සුන්ට තේරුම් කරලා දුන්න බලය බෙදා හැරීම ගැන. අනෙකුත් ප්‍රතිසංස්කරණ ගැන තේරුම් කරලා දුන්නා. මොකද්ද සුදු නැලුම් ව්‍යාපාරය තිබුණා. තවලම ව්‍යාපාරය තිබුණා. අපි මම රැස්වීම් දේශන 200-300ක් කෙරුවා. පාසල් දරුවන්ට කියලා කියලා දුන්නා. දේශපාලන විද්‍යාඥයෙක් ගුරුවරුන් එක්ක කතා කරුවා. රජයේ සේවකයන් එක්ක කතා කරුවා. එක්තරා වැඩපිළිවෙලක් අරන් ගියා. 1996 අගදී ප්‍රංශ සමාගමක් ඇවිල්ලා සද්ද නැතුව මත විමසීමක් කරනකොට සිංහල ජනතාව අතර 30%කටත් අඩු ප්‍රමාණයක් තමයි බලය බෙදා හැරීමට පක්ෂව හිටියේ. එම කණ්ඩායම ආපසු අවුරුදු 3කට පස්සේ ආවිල්ලා සුදු නැලුම් ව්‍යාපාරය අදී වුණාට පස්සේ දැක්කා අපි ඔවුන්ගේ ප්‍රතිඵල උනේ සිංහල ජනතාව අතර 100ට මට මතක නැහැ 160ක් දක්වාවනේ එවැනි ඉහළ ප්‍රමාණයක් පක්ෂයි කියලා බලය බෙදා හැරීමට. ඉතින් ඒ වගේ ඒ වෙනස කිරීමට කැපවීමක් තිබුණා එදා ආණ්ඩුවේ. වැඩේ කෙරුන්නේ නැහැ 3-2ක් තිබුණා නිසා අද වගේම වෙනත් සාධක ඇති වුණා. ඇදිලා ගියා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ ඒ ඇසේ වෙනත් දේශපාලන සාධක ඇති වුණා. නමුත් මූලික වශයෙන් ඕනකම සහ උණ තිබුණා. එක්සත් ජාතික පක්ෂයත් වා කියන්න ඕනේ දා. ඒක කඩාපල් කරන එක්සත් ජාතික පක්ෂය විසින්. අන්තිම මොහොතේ ජනාධිපතිවරයාගේ දෙවන දූර කාලයේ සීමාව අවුරුද්දකට අඩු කරන්නට. එතකොටත් මාස 8ක් ගිහිල්ලා. යෝජනා කළා තියෙද්දිත් එය පිළිගත්තේ නැහැ. මොකද ඒකට එක හේතුවකුත් තියෙනවා. මම ඒක සාධාරණ කර කර කියන්න මම කියනවා ඒක වැරදි කියලා. නමුත් මැතිවරණය ළඟයි. ඒකේ එක උදාහරණයක් තමයි මැතිවරණයක් කිට්ටු වෙන්න අපිට ඔක්කොම එකතු වෙලා ව්‍යවස්ථාවට එකඟ වෙන්න අමාරු වෙනවා. මොකද දේශපාලන සාධක බලපාන නිසා. ඒ නිසා මේ අනාගතයේදී හෝ මේ පාර්ලිමේන්තුවෙන් ලොකු වෙනසකට ඉඩ තියෙන ඉඩකඩ අඩු බව මම පිළිගන්නවා. නමුත් අනාගතයේදී හෝ මේ වෙනස කරන්නට නම් පුළුවන් තරම් ඉක්මනින් කරන්න ඕනේ. අපේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන ලියවිලා තියෙන පොත් සංඛ්‍යාව අතිවිශාලයි. කෙටුම්පත් සංඛ්‍යාව. ඒකට එකඟ වෙනවද නැද්ද කියන එක නේ. ඕන තරම් ඩ්‍රාෆ්ට්ස් තියෙනවා. තියෙන්නේ අපේ අතර එකඟත්වයක් නැති එක තමයි. මම මුලින්ම කියන්න ඕනේ මම ගම සමාජ ව්‍යාපාරයේ හැදුණු කෙනෙක්. මට පැහැදිලි අදහස් තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව. මගේ අයිඩියල් කොන්ස්ටිටියුෂන් එක තියෙනවා. මං කැමතිම අයිඩියල් කොන්ස්ටිටියුෂන් එක තියෙනවා. නමුත් මං දන්නවා ඒ අයිඩියල් කොන්ස්ටිටියුෂන් එක හදන්න බැරි බව. කොම්ප්‍රොමයිස් කරන්න තු මේක කරන්න බෑ. යම් යම් කොම්ප්‍රොමයිසස් වලට එන්න සිදු වෙනවා. යම් එකඟත්වයන් වලට එන්න සිදු වෙනවා. ඉතින් ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒ කරන්න නැතු මේක කවදාවත් කරන්නට බෑ. ඉතින් අද අවශ්‍ය වෙන්නේ ඒ පිළිබඳව එකඟත්වයක්. ඒ පිළිබඳ එකඟත්වයක් නැතිව ඉදිරියට යන්නට බෑ. ඊළඟට මූලික මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය සහ බලය බෙදා හැරීම පමණක් නෙවෙයි. මැතිවරණ ක්‍රමය පමණක් නෙවෙයි. වෙනත් ඉතා වැදගත් අංශ තිබෙනවා. මූලික අයිතිවාසිකම් විශේෂයෙන් ආමාංශිකයන් හැටියට අපි විශ්වාස කරනවා සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් වලට පමණක් සීමා කරන්නේ නැතුව අද ලෝකයේ තියෙන ප්‍රවණතාවය තමයි සමාජ ආර්ථික අයිතිවාසිකම්. සමාජ අයිතිවාසිකම් ආර්ථික සෝෂල් ඉකොනොමික් රයිට්ස්. සංස්කෘතික අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම්, කාන්තාවන්ගේ අයිතිවාසිකම්, ආබාධිතයන්ගේ අයිතිවාසිකම්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අයිතිවාසිකම්, ඒ වගේම පුරවැසියන්ට පරිසරය පිළිබඳ තියෙන අයිතිවාසිකම්. මේවා ඇතුල් කරන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල ඇතුළත් කරලා උසාවි වලින් ක්‍රියාත්මක කරගන්න පුළුවන් as justiciable rights. ඒක තමයි අද ලෝකයේ තිබෙන ප්‍රවණතාවය. දකුණු අප්‍රිකාව 94 93 සහ 94 ඒකට නායකත්වය දුන්නා. ඉන්පසු නැගෙනහිර ටිමෝරේ වැනි ඉතාමත්ම දුප්පත් රටවල් least developing country එකක් නේපාලයේ කෙන්‍යාව උඟක් අය දකින්නේ දැන්දී අපි උනත් දැනගෙන හිටියේ නැති දකුණු ඇමරිකාවේ ලැටින් ඇමරිකාවේ විශේෂයෙන්ම අධිකාරීවාදී පාලනයෙන් පිටතට ආපු රටවල හැම එකම සමාජ ආර්ථිකවාසිකම් ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා අද අවශ්‍යයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන්නට සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් වල පරාසය දික් කරන අතර දීර්ඝ පළුල් කරන අතර අපේ ජීවිතයට තිබෙන අයිතිවත් ප්‍රකාශිතව සඳහන් වෙලා නැහැ. ඒක ඇතුළත් කරන්න ඕනේ. වෙනත් අයිතිවාසිකම් ඇතුළත් කරන්න ඕනේ. අයිතිකම් වල සීමාවල් පටු කරන්නට ඕනේ. ඒ අතර විශේෂයෙන්ම මේ අනිත් අයිතිවාසිකම් ඇතුළත් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. කනගාටුයි කියන්නේ ඒ පිළිබඳවද එකඟත්වයක් වැඩි නැහැ. සමහරු විශේෂයෙන්ම දක්ෂිණාසික කණ්ඩායම ආණ්ඩුවේ මේ දෙපැත්තෙම ඉන්න දක්ෂිණාසික අදහස් තියන අය විරුද්ධයි සමාජ ආර්ථිකවාදිකම් ඇතුළු කරනවට. ඒගොල්ලෝ හිතන්නේ සමාජ ආර්ථිකවාදිකම් ඇතුල් කරුවම සමාජවාදයයි කියලා. එහෙමනම් ඉතින් දකුණු අප්‍රිකාවේ සමාජවාදය තියෙන්න ඕනේ අවුරුදු 25කට පස්සේ. නැහැ. දුප්පත්කම එහෙම තියෙනවා. යම් යම් තවම ඉදිරියට යන්නට තව විශාල දුරක් තියෙනවා දකුණු අප්‍රිකාවට. සමාජවාදය එන්නේ නැහැ සමාජාර්ථවාදීකම ඇතුළත් කරුවයි කියලා. කෙන්‍යාව දැන් සමහර දක්ෂිණාංශිකය කියන්නේ උසාවි වලට මේවා දෙන්න බෑ. උසාවි වලට තීරණය කරන්න ගියොත් එහෙම මොන කොහෙන් නවතිද දන්නේ නැහැ. බජට් එක පාලනය කරන්න හදයි උසාවිය. එවනේවා කියන්නේ. ඒවට විසඳුමක් හොයාගෙන තිබෙනවා. දකුණු අප්‍රිකාවේ විනිශ්චයකාරවරු ඇවිල්ලා මේ ලංකාවේ අපිත් එක්ක සාකච්ඡා කරුවා. අපි අපේ සියලුම පක්ෂවල අපේ නියෝජිත පිරිසක් අපි ගියා දකුණු අප්‍රිකාවට. විනිශ්චයකාරවරු මොනවද අපිට කිව්වේ? අපි පොලිසි හදන්නේ, අපි ප්‍රතිපත්ති හදන්නේ, අපි දන්නවා අපේ සීමාවල් මොනවද කියලා. අපි හදන්නේ පොලිසිස් තියෙනවද නැද්ද කියලා විතරයි. සමාජාර්ථික අතිවාසිකම් ෂණිකව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ ලෝකයේ පිළිගත් ක්‍රමය තමයි සමාජාර්ථික වාසිකම් ක්‍රමිකව ප්‍රෝග්‍රෙසිව් රියලයිසේෂන්. ඒ වගේම ඇක්සස් දෙන්නේ පිරිසුදු ජලයට පිරිසුදු ජලය නොමිලේ දෙන්න කියලා කියන්නේ නැහැ. පිරිසුදු ජලය සැපවීමට ඇක්සස් දෙන්න, ප්‍රවේශය දෙන්න, සෞඛ්‍යයට ප්‍රවේශ වීමේ අයිතිය, නිදහස් අධ්‍යාපනයට ප්‍රවේශ වීමට තිබෙන අයිතිය. ඊළඟට ඒ වගේම කියා සිටිනවා ඒ දකුණු අප්‍රිකාවේ ව්‍යවස්ථාවේ විශේෂම තියෙනවා ගන්නට ඕනේ රීසනබල් ස්ටෙප්ස්. සාධාරණ පීවර ගන්න ඕනේ. ඊළඟට කියනවා within available resources තියෙන සම්පත් ප්‍රමාණයේ ප්‍රමාණයට තියෙන සම්පත්වල ප්‍රමාණයටයි කළ යුත්තේ. ඒ නිසා පහුදාට මුළු රටම පිරිසුදු ජලය නොමිලේ දෙන්න කියලා නෙවෙයි කියන්නේ. නමුත් ඒ සඳහා යන්නට අද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නැති ප්‍රතිපාදන ඇතුළත් කරන්න. පිරිසුදු ජලයේ ආහාරවලට තියෙන ප්‍රවේශය, සෞඛ්‍යයට තියෙන ප්‍රවේශය, නිවාස වලට තිබෙන ප්‍රවේශය ඒවා ඇති කර ඒ වගේ ඒවට දෙහෙට යන්නට තමයි ඒ උදව් කරන්නේ එම එවැනි අයිතිවාසිකම්. ඊළඟට අධිකරණයේ ස්වාධීනත්වය, ඊළඟට ඩිරෙක්ටිව් ප්‍රින්සිපල්ස් ඔෆ් ස්ටේට් පොලිසි අඩු ගානේ ඒවවත් විශේෂ මම සම්පූර්ණයෙන් විරුද්ධයි. සමාජ අයිතිවාසිකම් ඩිරෙක්ටිව් ප්‍රින්සිපල්ස් නැත්තම් රාජ්‍ය ප්‍රතිපත්ති මූලධර්ම වලට පමණක් සීමාව කරන්න. එතන ඉහට අපි යන්න ඕනේ. ලෝකේ අනිත් පැත්තවල අනිත් රටවල තියෙනවාගේ අපි යන්නට ඕනේ මූලික අයිතිවාසිකම් හැටියට. ඒ වගේ මැතිවරණ ක්‍රමය ගැන සමානුපාතික ක්‍රමය අවසාන ප්‍රතිඵලය සමානුපාතික විය යුතුයි. නමුත් එම ක්‍රමය තුළ මේක අමාරුයි. අපි අත්දැක්කා ඒක. ඒ අමාරුකම පළාත් පාලන මැතිවරණයේදී. එහෙත් ආසන ක්‍රමය හදලා ඒ හැම කෙනෙකුටම තමන්ගේ පළාතට මන්ත්‍රීවරයෙක් ඉන්න අතර කාන්තා නියෝජනයෙන්ද සහතික වන අතර සමානුපාතික තේරී පත්වන පාර්ලිමේන්තුවක් අපි පත් කර ගන්නට ඕනේ. ඒ අමාරු වැඩක් අපේ අධ්‍යක්ෂකීම් හොඳ නැහැ පළාත් පාලන ක්‍රමයේදී පළාත් පාලන මැතිවරණයේදී. නමුත් අපිට ඉතින් ඒකට ඒ වගේම අභියෝගයක් අපිට මේකෙන් අලුත් ක්‍රමයක් හොයාගන්නේ කොහොමද කියලා. දැන් සමහර අය හිතනවා විධායක ජනාධිපති ක්‍රමයට යනවා නම් මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕනේ. මොකද විධායක ජනාධිපති ක්‍රමයට ගියාම පාර්ලිමේන්තුව දුර්වල වෙයි කියලා. කියන්නේ එක පක්ෂයකට ආණ්ඩුවක් පිටව ගන්න බැරි වෙයි කියලා. එක පැත්තකින් මිනිස්සු දෙන්නත් මේ රටේ ජනතාව ඡන්දෙ දෙන්නම් නැත්නම් එක පැත්තකට පැහැදිලි බලතල දෙන්නේ නැත්නම් එහෙනම් මොනව කරන්නද? මිනිස්සු දෙන්නේ නැත්තේ. මිනිස්සු එහෙම නොදෙන්න හේතුවක මිනිසුන්ට හේතුව තියෙනවා. කෙසේ වෙතත් ඒකට උත්තරයක් දෙන්නත් පුළුවන්. අපිට පුළුවන් ආණ්ඩුව පිහිටවන පක්ෂයට යම් ආසන ගාණක් වැඩියෙන් බෝනස් වගේ දෙන්න. ඒ අපිට ඒක අලුත් දෙයක්ුත් නෙවෙයි. ඒක තිබුණා 47 වේවස් 46 48 වේ සෝල්බරි ව්‍යවස්ථාවේ තිබුණා. ආසන 6ක් ඒ කාලේ ආසන 6ක් 101න් 101කට 6ක් එකතු කරුවා. නැත්නම් 101කට 6ක් එකතු කරුවා. මට මතකයි දැත් 95ට 6ක් එකතු කරුවේ. අද 225ක් තියෙනවා. නමුත් මේක අතිවිශාල ගාණක් එමකට ඇතුළත් කරන්න බෑ. ඒතකොට සමානුපාතික ක්‍රමය ඕන්ට වඩා විකෘති වෙනවා. නමුත් අපිට ඔක්කොම එකඟ වෙලා ආසන 6ක් වේවා 8ක් වේවා පුටු සංඛ්‍යාව මේ ආසන සංඛ්‍යාව වැඩි කරන්නත් ඕනේ. මේක ආසන මම හිතන්නේ 232ක් තියෙනවාද? 232ක් නැත්නම් ඊට කිට්ටු ඒට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ වගේ. එතකොට අර තර්කයටත් මූණ දෙනවා. ඒ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමයෙන් ඇති කරුවාම පාර්ලිමේන්තුව දුර්වල වෙනවා. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටවන්න බෑ කියන තර්කයටත් පිළිතුරක් හැටියට. හැබැයි සමානුපාතික නියෝජන ක්‍රමයට ඕන්ට වඩා විකෘතියක් ඇති වෙන්නේ නැති වෙන ආකාරයට අපිට එය කරන්නට පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳවද සාකච්ඡා කළ යුතුව තිබෙනවා. ඒ වගේම දැන්
ඔබතුමාගේ ඉතාම වැදගත් කතාවක් බාධා කිරීමක් නෙවෙයි. ඒ අලුත් ලෝකයේ තියෙන ඒ විවස්ථා ප්‍රවණතා මොනවද කියලා ඔබතුමා පැහැදිලි කරලා දුන්නා. ඉතින් ගරු මන්ත්‍රීතුමනි දැන් ඇයි ආණ්ඩුව මේ විවස්ථාවක් ඉදිරිපත් කරන්නේ නැත්තේ? ඔබතුමා මේවා ගැන කොච්චර කතා කරත් ඒ ආණ්ඩුවේනේ මූලික වගකීම තියෙන විවස්ථාව ඉදිරිපත් කරන්න. ඉතින්
ඒක හොඳ ප්‍රශ්නයක්. ආණ්ඩුව කරන්න පුළුවන් උපරිම දේ කරලා තිබෙන්නේ මේ යුම් කමිටුවේ අතුරු වර්තාවක් ඉදිරිපත් කරන්න. මෙතනින් එහාට යන්න නම් පක්ෂ අතර එකඟත්වයක් තියෙන්න ඕන. අවාසනාවකට එහෙම එකඟත්වයක් නැහැ. දේශපාලන හේතු නිසා, තිබෙන දේශපාලන සාධක නිසා එකඟ වෙලා නැහැ. ඒක ආණ්ඩුවෙත් වැරද්ද, විපක්ෂෙත් වැරද්ද, අපි සියලු දෙනාම ඒකේ කොටස්කාරෝ බවට පත් වෙනවා. අපිට එකඟ වෙන්න පුළුවන් වෙලා නැහැ. අනිත් එක
If you feel that you need consensus among different political parties, why don't you move in that direction? Why don't you convene all the political parties, ask them for their views, and try to bring about a consensus? Don't you realize
Thank
that you,
you
are now being ruled under a constitution which the people have rejected 5 times over
I hope
in the
I
last 30
that.
Years?
I am lost.
And you are denying us our fundamental rights? We can't go on like this. This must come to an end. So why don't you convene all the other political parties and try to bring about some consensus?
Honorable Dharaga Parasuri.
Former leader of the opposition has a very good point. I think, you know, the new government or the Yahapalana government promised the Tamil politicians and the Tamil people that they will present a new draft constitution. So why not present a new draft? You don't need the support of the opposition.
Thank you. If I may proceed. I agree with you, Honorable Leader of the Opposition, and I am with you on that. I share your pain. I share that as a leftist, as a person who has grown up in the left movement and who believes that power sharing is the only answer for the ethnic resolution of the conflict, I agree with you, I share with you the sentiments, I share with you your grief. Then, make a thing, I put it back, Abitra. Then, make a time, make Aturwarta, Udirbatki, Ruha Mandana Balsuri Matmia, Etumagi, Pia. පළාත් සභාවල වැඩ කෙරුවා, අමාත්‍ය මණ්ඩලයේ වැඩ කෙරුවා. ඉතාමත්ම දවසක් අපේ දවසක් හදිසි අපේ ගෙදර ආවා. හොයාගෙන මං ඉන්න බව දන්නේ නැහැ. මං එහෙම මොකටද මේ ආයේ බලසරුම? නෑ මං ඔබතුමාලා පිට කරපු බලය බෙදා හැරීම පිළිබඳ පොතක් හොයාගෙන ආවේ කිව්වා. හොඳලාට මට ඒක වැඩි පිටපතක් තිබිලා එතුමා මං දන්නවා එතුමා අවුරුදු ගණන් දන්න කෙනෙක්. එතුමා බලය බෙදා හැරීමට එහෙම පක්ෂ විහිදපු කෙනෙක්. නමුත් මේක මේ පැත්තේ වැරදිත් තියෙනවා. නමුත් මේක එක පැත්තකින් අපුඩි ගහන්නත් බෑ. එක අපුඩි ගහන්නත්. ඒ නිසා මේ පිළිබඳව මම එකඟනවා මේ පිළිබඳව සාකච්ඡාවකට ඒක තමයි සම්බන්ධන මහත්මයා කියන්නේ. මේ පිළිබඳව කලකිරීමක් විශේෂයෙන්ම මේ ආණ්ඩුව ඇති කිරීමට එකතු වුණු විශේෂයෙන්ම පුරවැසි කණ්ඩායම් සහ වාමාංශික වමට නැඹුරුණු කණ්ඩායම් වල අපේ විශාල කලකිරීමක් තිබෙනවා මේ ක්‍රමයේ ඉදිරිපිට යන්න බැරි වුණ එක ගැන. ඒ නිසා මම කියන්නේ මේ ආණ්ඩුව පැත්තට තියෙනවා ආණ්ඩුව ඒකේ දොසෙන් කොටසක් බාර ගන්න ඕනේ ඒ උණත් එක්ක ප්‍රොඇක්ටිව්නස් එකක් නැතුව තමයි ඉදිරියට ගියේ. උණක් නැතුව මේක ඉදිරියට අරන් යන්නට බෑ. ඒ වගේම නමුත් මේ යෝජනා ඉදිරිපත් වුණාම අනිත් පැත්තෙන් කිව්වේ මොකද්ද? අනිත් පැත්තෙන් කිව්ව රට බෙදනවා මේක කොහෙද රට බෙදන්න තියෙන්නේ මේක ඇතුළත් කරනවා ඉතිහාසයේ පළවෙනි වරට වගන්තියක් පළාත් සභාව විසිරුව හැරීමට බලය දෙනවා ජනාධිපතිවරයාට රටේ එක්සත්භාවය හෝ ස්වෛරීභාවයට විරුද්ධව භෞමික අඛණ්ඩතාවයට විරුද්ධව යම් පළාත් සභාවක් කටයුතු කරනවනේ ඒ අලුත් දෙයක්ුත් නෙවෙයි ඒ 2006 කෙටිකුම් පතේ තිබුණා මේ සැරේ ඒක මමයි යෝජනා කරුවේ TNA එක එකඟ වුණා ඒකට එවැනි තත්වයක් ආවා ඉතින් එම නිසා මේකට ලැබුණු ප්‍රතිචාරය අනිත් පැත්තෙන් අපි දැක්කා සමහරු කියලා තියෙනවා මෙම කෙටුම්පත් හදපු අයට දඬුවම් කරන්න ඕනේ කියලා ආණ්ඩුව වෙනස් වුණා සමහර හිටපු හමුදා නිලධාරීන් සමහර අන්තවාදීන් කියනවා දඬුවම් කරන්න ඕනේ කියලා මේ විවස්ථා ක්‍රියාවලියට සම්බන්ධ වුණ අයට ඒ කියන්නේ අපේ ජීවිතය තනතුරේ විවස්ථාවක් සෙල්ලස නව විවස්ථාවකට පෙනී සිටීම නිසා මේ රටේ ජනවාර්ගික සාමය සඳහා පෙනී සිටීම නිසා අපේ ජීවිත තනතුරේ තියෙද්දි මේ කතා කරන්නේ. මටත් අන්තිමේ පාර්ලිමේන්තුවේ තව වැඩිකල් පාර්ලිමේන්තුව තියෙන්නේ නැහැනේ වැඩිමනත අවුරුද්දක් තිබෙන්නේ. අපිටත් ඔය ෂේප් වෙලා මේකෙන් යන්න පුළුවන්. ශේපල යන්න බෑ. අපි කියන්න ඕනේ අපේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා, අපේ ස්ථාවරය අපි මොකක්ද කියලා කියන්න ඕනේ. ඊළඟට අවසන් වශයෙන් කාරණයක් කියන්න ඕනේ. 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරුවා ජනතා විමුක්ති පෙරමුණ. 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරලා ඉදිරිපත් කරුවේ එක්තරා විදිහක අර ෆ්‍රස්ට්‍රේෂන් එකකින් හින්දා. මේ වැඩේ කෙරෙන්නේ නැහැ, විධායක මේ සම්පූර්ණ අලුත් ව්‍යවස්ථාවක් කෙරෙන්නේ නැහැ, මිසක් කරන්න පුළුවන් දේ කරමු කියලා. අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒක ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙන ජනමත විචාරණයක් තියන්න ඕනේ කියලා, ඒක න අපිට පුදුමයක් වෙන්න බෑ. අද මේක සාකච්ඡා වෙනවා. අද අපම ජනතා විමුක්ති පෙරමුණේ ඉතාමත්ම ඕනකමෙන් ඉල්ලන්නේ මේ යෝජනාව මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවට. දැන් ඉදිරිපත් කළා තියෙන දෙවන වර කියවීම ගන්න අපිට පුළුවන් ක්ෂණිකව ගන්න. ඒකල ජනමත විචාරණ තියලා ජනාධිපති චන්දරේ යන්නේ නැතුව මේක විසඳ ගන්න පුළුවන් නම් මේ දෙපැත්තේ පක්ෂවල තියෙන යම් යම් ප්‍රශ්නත් විසඳෙනවා. අපේක්ෂකව තෝරන්න ඕනේ. අපේක්ෂකව තෝ පක්ෂ ඇතුලේ හිතේ අමාරුකම්, පවුල් අතර ඇතුලේ හිතේ අමාරුකම්, ඒ ඔක්කොම මගහරින්න පුළුවන් අපි විධායක ජනාධිපති ක්‍රමය නැති කළා දානවන. එ නිසා මම හිතනවා ජනතා විමුක්ති පෙරමුණ මම බලාපොරොත්තු වෙනවා ඉතාමත්ම බරපතල ලෙස මම යෝජනා කරන්න මේක. In all seriousness, let us think about the 20th Amendment. අපි 20 වෙනි සංශෝධනය ගැන අපි හිතමු. ඒකේ යම් යම් කුඩා වෙනස්කම් කරන්න පුළුවන් නම් අපිට ඒ ගැනත් පුළුවන් සහකාරක සභාවේ යම් වෙනස්කම් කරන්න. මම හිතන්නේ එතුමාලා කැමති වෙයි කියලා ලොකු වෙනස්කම් වලට. නමුත් අද විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම පිළිබඳව මම විශේෂයෙන්ම කලින් මම සඳහන් කරුවා මම කතාවේ මුලදී මහින්දාමරවීර මහත්මයා කරපු කතාව පෙරේද මේ සුමානේ. ඉතා වැදගත් එතුමා කියන්නේ මේ විදිහට යන්න බෑ. එක පක්ෂයෙන් සහෝදරයෝ දෙන්නෙක් ජනාධිපති ලේක සභා අගමැති වුණත් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මම කලින් පැහැදිලි කරපු පස්සේ මේ පවර් සෙන්ටර්ස් දෙක තියාගෙන ඉදිරියට යන්න බෑ. අපි බැලුවේ පවර් සෙන්ටර්ස් එකක් හදාගන්න එක හරියන මේ පවර් සෙන්ටර් මම පිළිගන්න ඕනේ. මේ පවර්ස් දෙක මේ පවර් සෙන්ටර්ස් මේ බල කේන්ද්‍ර දෙක අතර මෙතරම් ගැටුමක් ඇති වෙයි කියලා මම හිතන අපි කවුරුත් හිතුවේ නැහැ, රට හිතුවෙත් නැහැ. අපිට පුළුවන් අපි හිතුවා මේවා බැලන්ස් කරගෙන යන්න පුළුවන් කියලා. විවිධ දේශපාලන පක්ෂ ආණ්ඩුවක හිටියත් අද පේනවා මේ මම කලින් කිව්වාගේ මේ ඇති වෙන්නේ පවර් සෙන්ටර්ස් දෙක තියෙන හින්දා. මම කලින් උදාහරණයක් කිව්වා වගේ අර දීමු ජයරත් මහත්මයාට වටේ පවර් සෙන්ටර් එකක් හැදුන්නේ නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ජනාධිපති ධුරය කාලේ ඒ සෙන්ටර් එකට බලය නැහැ. ඔහු අයින් කරන්න පුළුවන් ඕනම වෙලාවක. විජේතුංග මහත්මයාට බලය තිබුණ නැහැ ප්‍රේමදාස මහත්මයාගේ ජනාධිපති ධුරය කාලේ. නමුත් දැන් එහෙම නෙවෙයි. එකිනෙකා සමග තරඟ කරන බල කේන්ද්‍ර දෙක ඒ විදිහටම තියෙනවා. යම් යම් අමාත්‍යංශ දැරීම කරන්න බැරි වුණත් ඊළඟ ජනවාරි මාසයෙන් පස්සේ අනෙකුත් සියලුම බලතල තියෙනවා. මම කලින් කිව්වා වගේ අද මෙම පාර්ලිමේන්තුවට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කෙරෙන හිරිහැර කෙනෙහිලි සියල්ලම අනාගතයේදී සිදුවේ. එකම පක්ෂයක් ජනාධිපති ධුරයේ සාගමේ ධුරයේ දරුවත් ඒත් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මිසයි මේකට එකම විසඳුම තමයි කියන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන එක. දැන් බලාගෙන යනකොට හෙටානිද සිද්ධ වෙන්නේ නැහැ. Honorable leader of opposition, a new constitution, well and good if we can have one in this parliament. But at least if that is not a realistic possibility.
Honorable member, you have 2 more minutes.
At least let us pass the 20th amendment with whatever changes that we can agree on. අවසාන වශයෙන් එමෙන්සත් 20 වෙනි සංශෝධනය අද කළ හැකි දෙයක් තමයි, ඒක ප්‍රායෝගික දෙයක් තමයි. 20 වෙනි සංශෝධනය අපි ඔක්කොම එකඟ වෙන්න පුළුවන් නම් ඒ තියෙන විදිහට, එහෙම නැත්නම් යම් වෙනස්කම් කරලා හරි එය සම්මත කිරීම තමයි අද කළ හැකි. මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව, ක්‍රියාවලිය පිළිබඳව මේ පිළිබඳව දවස් දෙක සාකච්ඡාවක් කිරීමට මෙම අවස්ථාව ඇති කර දුන් කරු විපක්ෂ නායකතුමාට ස්තුතිවන්ත වෙමින් සියලු දෙනාටම නැවතත් එකඟ වෙන්නට පුළුවන් විදිහට අපි උත්සාහ කරමු කියලා ආයාචනා කරමින් මගේ වචන ස්වල්පයෙන් මේ අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.